Order, please. අද දින පාර්ලිමේන්තුවේ රැස්වීම පැවැත්වුවේ කාල වේලාව මෙම සභාව විසින් තීරණය කරන ලැබිය යුතුය. කාලය කොපමණද?
අරමන්තෙක්.
ඊයේ දින පූර්ව භාග 9ට මගේ නිලකාමරිදී පැවති පක්ෂ නායක රැස්වීමේදී එකඟ වූ පරිදි 2018 දෙසැම්බර් 5 වෙනි බදාදා පූර්ව භාග 10:30ට පාර්ලිමේන්තුව රැස්වීම පැවැත්වීමට මෙම සභාව තීරණය කරනු ලැබීම සභාව එක්ගද ඊයේ දින පූර්ව භාග 9ට මාගේ නිලකාමරයේදී පැවති පක්ෂ නායක රැස්වීමේදී එකඟ වූ පරිදි 2018 නොවැම්බර් මාස 27 වෙනි අඟහරුවාදා නිකුත් කරන ලද පාර්ලිමේන්තුවේ අංක 1 දරණ න්‍යාය පුස්තකය හා සම්බන්ධ 3 දරණ න්‍යාය පුස්තක පරිපූර්ණකේ පළ කරන ලද පා 3 ඇලීරක් 18 දරණ දින නිමයක් නොමැති යෝජනාව 2018 දෙසැම්බර් මාස 5 වෙනි බදාදා සභාවේදී ඉදිරිපත් කිරීමට හැකිවන පරිදි එදින න්‍යාය පත්‍රයට ඇතුළත් කිරීමට සභාවේ අනුමැතිය ලබා ගැනීම සභාවෙන්ගද හොඳයි. ප්‍රධාන වැඩකටයුතු අද දින න්‍යාය පත්‍රයේ විෂයාංක 1 ජන රජයේ අරමුදල් වලින් අමාත්‍යවරුන් රාජ්‍ය අමාත්‍යවරුන් නියෝජ්‍ය අමාත්‍යවරුන් සහ ඔවුන්ගේ පෞද්ගලික කාර්ය මණ්ඩල සඳහා කිසිම විවේදමක් අනුමත කිරීමට කවර හා සියලුම අමාත්‍යංශ ලේකම්වරුන්ට කිසිදු බලයක් නොමැති බව සම්බන්ධයෙන් වූ යෝජනාව ඉදිරිපත් කිරීම.
එතුමනි, මේ පාර්ලිමේන්තුව නියෝජනය කරන වෛද රාජ සේනාරත්න මැතිතුමා, රවි කරුණායක මැතිතුමා, අජුන රණතුංග මැතිතුමා, මනෝ ගණේෂන් මැතිතුමා, ආචාර්ය ජාම්පති වික්‍රමරත්න මැතිතුමා සහ මා විසින් පහත් සඳහන් යෝජනාව ඉදිරිපත් කරනවා. ජන රජයේ අරමුදල් වලින් අමාත්‍යවරුන්, රාජ්‍ය අමාත්‍යවරුන්, නියෝජ්‍ය අමාත්‍යවරුන් සහ ඔවුන්ගේ පුජ්‍යලික කාර්ය මණ්ඩල සඳහා කිසිදු වියදුමක් අනුමත කිරීමට කවර හා සියලුම අමාත්‍යාංශ ලේකම්වරුන්ට කිසිදු බලයක් නොමැති බව 2018 නොවැම්බර් 14 වෙනි දින සම්මත කරගන්නා ලද ආණ්ඩුවට එරෙහි විශ්වාසභංග යෝජනාවේ දෙවනි ඡේදයට අනුව ආණ්ඩුකම ව්‍යවස්ථාවේ 48 වෙනි ව්‍යවස්ථා ප්‍රකාරව අමාත්‍ය මණ්ඩලයේ විසිරී ඇති බවට කථානායකවරයා විසින් 2018 නොවැම්බර් 15 වෙනි දින කරන ලද නිල ප්‍රකාශය මෙම සභාව 2018 නොවැම්බර් 16 වෙනි දින පිළිගත් හේඳ ඒ අනුව ආණ්ඩුකම ව්‍යවස්ථාවේ 48 වෙනි ව්‍යවස්ථාවේ අරමුණු කොට ඇති පරිදි 2018 ඔක්තෝබර් 26 වෙනි දින සිට ගරු මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු ආණ්ඩුව කෙරෙහි මේ සභාවේ විශ්වාසයක් නොමැති බවට මෙම සභාව තවදුරටත් යෝජනා සම්මත කරගත් හේඳ ආණ්ඩුකම ව්‍යවස්ථාවේ 148 වෙනි ව්‍යවස්ථාවෙන් බලය පැවරී ඇති පරිදි රාජ්‍ය මූල්‍ය පිළිබඳ සම්පූර්ණ පාලනය පාර්ලිමේන්තුව සතු හේඳ 2018 නොවැම්බර් 15 වෙනි දින සිට අමාත්‍යවරුන්ගේ රාජ්‍ය අමාත්‍යවරුන්ගේ නියෝජ්‍ය අමාත්‍යවරුන්ගේ හා ඔවුන්ගේ පුජ්‍යලික කාර්ය මණ්ඩල සඳහා වැටුප් සහ අනිකුත් පාර්ශ්වමිකයන් ගෙවීම පිණිස ජන රජයේ අරමුදල් වෙතින් කිසිම වියදමක් අනුමත කිරීමට කවර හා සියලුම අමාත්‍යාංශ ලේකම්වරුන්ට කිසිදු බලයක් නොමැති බවටත් ඉහත කී අමාත්‍යවරුන් වෙනුවෙන් විදේශ සංචාර හෙලිකොප්ටර් යාන භාවිතය ඇතුළු අභ්‍යන්තර ගුවන් ගමන් සඳහා වූ වියදම් පියවීමද තහනම් වන අතර මෙම යෝජනා සම්මතයේ උල්ලංඝනය කරමින් කවර හෝ ක්‍රියාමාර්ගයක් ගන්නා කවර හෝ තැනැත්තෙකුට එරෙහිව නීතිමය පියවර ගත යුතු බවටත් මෙම පාර්ලිමේන්තුව යෝජනා සම්මත කරයි.
එම යෝජනාව ස්ථිර කරනවාද?
මේ පාටලි චම්පික රණවක මැතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව මම ස්ථිර කරනවා. විශේෂයෙන් මේ රටේ අද තියෙන්නේ නීත්‍යානුකූල නොවන ආණ්ඩුවක්, ඒ වගේම විශ්වාසභංගයකින් පාර්ලිමේන්තුව විසින් විශ්වාසභංගයෙන් පරද්දපු නීත්‍යානුකූල නොවන අගමැතිවරයෙක් සහ ඇමතිවරු. අපි කියන්නේ මේ රටේ මූල්‍ය පාලන බලය තියෙන්නේ පාර්ලිමේන්තුවට. ඒ අනුව අමාත්‍යවරුන්ගේ, ඒ වගේම නියෝජ්‍ය අමාත්‍යවරුන්ගේ, රාජ්‍ය අමාත්‍යවරුන්ගේ සහ ඒ අයගේ කාර්ය මණ්ඩලවල වැටුප් ඇතුළු සියලු දේමනා ගෙවන්න එපා කියලා, ඒ වගේම ගමන් අනුකුත් කටයුතුවලට මුදල් වැය කරන්න එපා කියලා ලේකම්වරුන්ට මේ සම්බන්ධව දන්වන්න කියලා මේ යෝජනා ස්ථීරත්වය අපි ගරු කථානායකතුමාගෙන් ඉල්ලා
සිටිනවා. ගරු චම්පික රණවික මැතිතුමා,
මේ අවස්ථාවේදී අපි ප්‍රකාශ කරන්න ඕනි අපේ රටේ ව්‍යවස්ථාවට අනුකූලව පාර්ලිමේන්තුව සතුව විශේෂ බලතල දෙකක් සටහන් කරලා තියෙනවා. ව්‍යවස්ථාවේ 76 වෙනි වගන්ති 90 රටේ ව්‍යවස්ථා සම්පාදනය ඒ වගේම නීති සම්පාදනය පිළිබඳ එකම උත්තර ආයතනය හැටියට පාර්ලිමේන්තුව හඳුනාගෙන තියෙනවා. ඒ වගේම ව්‍යවස්ථාවේ 148 වෙනි වගන්තියේ සිට 150 වගන්තිය දක්වා වගන්ති වලින් රාජ්‍යයේ මූල්‍ය පාලනය පිළිබඳ බලතල පාර්ලිමේන්තුව සතු කරලා තියෙනවා. විශේෂයෙන්ම අපි ප්‍රකාශ කරන්න ඕනේ ආණ්ඩුවක් නොමැති තත්ත්වය තුළ පසුගිය 14 වෙනිදා නීත්‍යානුකූල සම්මත වූ ඒ විශ්වාසභංග යෝජනාවෙන් දැන් රාජ්‍ය මූල්‍ය පාලනය කිරීමේ ඍජු බලතල පාර්ලිමේන්තුවට හිමිවලා තිබෙන බව අපි මේ අවස්ථාවේ ප්‍රකාශ කරන්න ඕන ගරු කතානායකතුමනි. ඒ වගේම විශේෂයෙන් මම ඔබතුමාගේ මේ සභාවේ මේ රටේ ජනතාවගේ අවධානයට යොමු කරනවා මුදල් අමාත්‍යවරයා හැටියට ගරු මහින්ද රාජපක්ෂ මැතිතුමා කටයුතු කරන්න ක්‍රීමට ඔහුට කිසිම බලයක් අද නොමැති බව. මේ ව්‍යවස්ථාවේ 152 වගන්තිය යටතේ යම් කිසි මුදලක් ඒකාබද්ධ අරමුදලෙන් ඉවත් කර ගැනීමේදී ඒ මුදල ඒකාබද්ධ අරමුදලෙන් ඉවත් කර ගන්නා වූ මුදල් වර්ෂය තුලදීම රජයේ નિયમિત සේවාවක් සඳහා පාර්ලිමේන්තුව විසින් සම්මත කරනු ලැබූ යෝජනා සම්මතයකින් හෝ වෙනත් යම් කිසි නීතියකින් හෝ ඒ මුදල වෙන්කොට දී ඇතනම් මිස එසේ නැත්නම් වෙනත් ආකාරයකින් ඒ මුදල නීත්‍යානුකූල පරිදි ඒකාබද්ධ අරමුදලට වැය කරනු බරක් ලබන මිස ඉහත කී බලපත්‍රයේ නිකුත් නොකළ යුත්තේ කවර බලපත්‍රයේද මුදල් විෂය භාර අමාත්‍යවරයාගේ අත්සන යටතේ වූ බලපත්‍ර මුදල් විෂය භාර අමාත්‍යවරයෙක් දැන් නැති තත්ත්වයට යටතේ ඒ මුදල් විෂය භාර අමාත්‍යවරයාට පාර්ලිමේන්තු ඒ මුදල් අමාත්‍යාංශයේ අදාළ අයවැය දෙපාර්තමේන්තුවට ඒ බලපත්‍රය එහෙම නැත්නම් වොරන්ට් එක දීමේ කිසිම නීත්‍යානුකූල හැකියාවක් අද වෙනකොට නැහැ කට කතානායකතුමනි. ඒ අනුව එවැනි ක්‍රියාදාමයක ඔහු නිරත වෙන්නේ නම් ඔහු ඉතා පැහැදිලිව මේ ව්‍යවස්ථාවත් ඒ වගේම මේ උත්තරීතර පාර්ලිමේන්තුවත් එහි විසින් ජනතාවගේ පරමාධිපත්‍යයත් හැල්ලු කරන ක්‍රියාදාමයක නියලා තිබෙනවායි කියන එක අපි බොහොම පැහැදිලිව ප්‍රකාශ කරනවා. ඒ වගේම මේ සිද්ධිදාමයේ මුල ඉඳන්ම මේ පිළිබඳව මැදිහත් වූ පුජ්‍යලයක හැටියට මම ඔබතුමා ගැනත් යමක් කියන්න ඕනි. මොකද නොඑක් දෙනා අද කතානායකතුමා පක්ෂපාතී පක්ෂයකට ලැබී එතුමා අපක්ෂපාතීව ක්‍රියා නොකරපු නිසා තමයි මේ අර්බුදය ඇති වුණේ කියලා නොඑක් ආකාරයේ චෝදනා නගමින් තිබෙනවා. අපි හැමෝම දන්නවා පසුගිය 26 වෙනිදා රාත්‍රියේ ඔක්තෝබර් 26 වෙනිදා රාත්‍රියේ මේ ගැසට් නිවේදන තුන ජනාධිපතිවරයා විසින් නිකුත් කරලා අග්‍රාමාත්‍යවරයෙක් ඉවත් කළා ඒ වගේම අලුත් අග්‍රාමාත්‍යවරයෙක් පත් කළා ඊට පස්සේ ගැසට් නිවේදනකින් අමාත්‍ය මණ්ඩලය විසුරුවා හැරලා ඒ ගැසට් නිවේදන නිකුත් කළා. ඒ නිකුත් කළ වහාම අපි ඔබතුමා හමු වුණා. ඔබතුමා හමු වෙලා අපි කිව්වා මේ පාර්ලිමේන්තුවේ බහුතරය ඒ ක්‍රියාදාමයට නැහැ විතරක් නෙවෙයි මේ ජනාධිපතිවරයා විසින් ගත්ත ක්‍රියාමාර්ගය නීති විරෝධීයි කියලා. නමුත් ඔබතුමා බොහොම පැහැදිලිව අපට පැහැදිලි කරලා දුන්නා මේ ගැසට් නිවේදන අනුව ඔබතුමාගේ කාර්ය මණ්ඩල ලේකම්තුමා ඇතුළු කාර්ය මණ්ඩල වැඩ කරනවා. ඒ අනුව ඔබතුමා මේ පාර්ලිමේන්තුවේ අග්‍රාමාත්‍යවරයා හැටියට මහින්ද රාජපක්ෂ මහතා පිළිගන්න කටයුතු කළා. එතුමාට අසුම් පැනවුවා. එතුමාට කාර්යාල පහසුකම් සැපයුවා. ඊට පසු දිනයක සභානායකවරයා හැටියට අග්‍රාමාත්‍ය පදවිය දරමින් මහින්ද රාජපක්ෂ මහතා දිනේෂ් ගුණවර්ධන මහතා නම් කරපු වෙලාවේ ආණ්ඩු පක්ෂ සංවිධායක ලෙස එස්.පී. දිසානායක මහතා පත් කරපු වෙලාවේ ඒ අයට පහසුකම් දෙන්නත් ඔබතුමා ක්‍රියා කළා. අපේ විරෝධය මැද අපි ඒකට විරුද්ධ වුණා. අපි ඔබතුමාට කිව්වා නිරන්තරයෙන්ම කිව්වා මේ කටයුත්ත ව්‍යවස්ථා විරෝධී මේ කටයුත්ත කරන්න එපා. නමුත් ඔබතුමා නිල මතයක හිටියා මේ ගැසට් නිවේදන නීත්‍යානුකූලද නැද්ද කියන එක පිළිබඳව අධිකරණ තීරණයකින් හෝ පාර්ලිමේන්තුවේ මේ තීරණයක් ගන්නකම් ඔබතුමා රටේ අග්‍රාමාත්‍යවරයා හැටියට මහින්ද රාජපක්ෂ පිළිගන්නා බවත් ඒ කාරණා කටයුතු කරගෙන යන බවත් අපේ විරෝධතාවය මත ඔබතුමා කටයුතු කළා. අපි ශිෂ්ට සම්පන්න නිසා අපි සීලාචාර නිසා ඔබතුමාගේ ඔය අසුනට වතුරවක් කරන්න හරි වතුර බෝතල් ගහන්න හරි මිරිස් කුඩු ප්‍රජාතන්ත්‍රවාදය දක්වන්න හරි අපි ඉදිරිපත් වුණේ නෑ කරු කතානායකතුමනි. මොකද අපි ශිෂ්ට සම්පන්න නිසා අපි සීලාචාර නිසා මහින්ද රාජපක්ෂ නීති විරෝධී ව්‍යවස්ථා විරෝධී හා සදාචාර විරෝධී බව හොඳින්ම දැනගෙනත් අපි ඔබතුමාට ඒ බලපෑම් කරන්න ආවේ නෑ. මහලේකම්තුමාට ඒ පිළිබඳ බලපෑම් කරන්න ආවේ නෑ. ඔබතුමා මේ මහින්ද රාජපක්ෂගේ ආණ්ඩුව පිළි නොගත්තේ මේ පාර්ලිමේන්තුවේ බහුතරය නීත්‍යානුකූල ක්‍රමයට ස්ථාවර නියෝගවලට අනුකූලව පසුගිය 14 වෙනිදා විශ්වාසභංග යෝජනාවකින් පරාජය කළ පසුවයි ඔබතුමා ඒක බාරගත්. ඒ නිසා කාටවත් මම හිතන්නේ ඔබතුමා අපක්ෂපාතීයි කියලා, එහෙම නැත්නම් ඔබතුමා පක්ෂපාතීයි කියලා, පක්ෂක උමනාවට වැඩ කරනවායි කියලා ඔබතුමා මේ අර්බුදයේ මූලිකය කියලා චෝදනා කරන්න බෑ. ගැටලුව තියෙන්නේ අපි අපේ මතයට විරුද්ධව ඔබතුමා අග්‍රාමාත්‍යවරයව නම් කරපු වෙලාවේ, ඔහුට ආසන පනවපු වෙලාවේ අපි ක්‍රියා කරපු සදාචාරාත්මක සීලාචාර ක්‍රමයට මේ ප්‍රතිපක්ෂයේ රාජපක්ෂවාදීන්ට ක්‍රියා කරන්න බැරි වුණා. ඉතාම අශීලාචාර ක්‍රමයට, ඉතාම අශිෂ්ට ක්‍රමයට, ඉතාම මැරවර ක්‍රමයට ඔවුන් ක්‍රියාත්මක වුණා. ඒක තමයි මෙතන තියෙන ගැටලුව. අන්නේ තත්ත්වයේ මත තමයි ශිෂ්ට සම්පන්න ජනතාව, ප්‍රජාතන්ත්‍රවාදී ජනතාව මේ යුක්තිය වෙනුවෙන් මේ මැර බලයට එරෙහිව ඉදිරිපත් වෙලා තියෙන්නේ. ඇතරම ගරු කතානායකතුමනි, අද මේ ව්‍යවස්ථාව පිළිබඳව නොයෙක් දෙනා නොයෙක් විවරණ දෙනවා. ජනාධිපතිට පුළුවන් අග්‍රාමාත්‍යවරයා පත් කරන්න, තමන්ගේ මතය අනුව අග්‍රාමාත්‍යවරයා පත් කරන්න පුළුවන් කියලා. මේ 42-4 වගන්තිය ගැන තමයි ඔවුන් කියන්නේ. ජනාධිපතිවරයාගේ මතය අනුව පාර්ලිමේන්තුවේ විශ්වාසය උපරිම වශයෙන් නැති පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ජනාධිපතිවරයා විසින් අග්‍රාමාත්‍යවරයා ලෙස පත් කරනු ලැබිය යුතු වන්නේය කියලා එක කියලා තියෙනවා. දැන් මේක පාවිච්චි කරලා තමයි නොයෙක් තර්ක විතර්ක කරන්නේ. මේ මතය ජනාධිපතිගේ අභිමතය හැටියට පළ කරගෙන මේ කටයුත්ත කරන්නේ. ජනාධිපතිතුමා පෞද්ගලිකව ගන්නා තීරණයක් නෙවෙයි ඒක. ඔබතුමාට මතකයි අපි ජනාධිපතිතුමා හමු වුණ අවස්ථාවේ ජනාධිපති කාර්යාලයේදීත් මම එතුමාට පෙන්වලා දුන්නා. ඒ වගේම නායක රැස්වීමවලදීත් අපි පෙන්වලා දුන්නා මේ මතය කියන්නේ ජනාධිපතිගේ පුජ්ජලික අභිමතය නොවන බව. කෙසේ වෙතත් මේ ව්‍යවස්ථාවේ එක පැත්තකින් නිශ්චිතව මේ ජනාධිපතිගේ උපරිම විශ්වාසය සහිත මන්ත්‍රීවරයාව තෝරා ගන්න ආකාරය පිළිබඳව නිශ්චිත ව්‍යවස්ථානුකූල විවරණයක් නොමැති වුණා. ඒ සම්බන්ධයෙන් පළාත් සභා ශේෂ්ත්‍රයේදී නම් යම් යම් නඩු තීන්දුව මගින්, විශේෂයෙන්ම අර ප්‍රේමචන්ද්‍ර වයඹ මහ ඇමතිවරයාගේ නඩු තීන්දුව මගින් යම් යම් විවරණ ඒ අවස්ථාවේදී ලබා දුන්නා. මහ ඇමතිවරයෙක් පත් කරගන්න පළාත් සභාවේ වැඩිම විශ්වාසය තියෙන අයට දිවුරුම් ප්‍රකාශ වලින් පුළුවන් කියලා. හැබැයි මේ ව්‍යවස්ථාවේ ඒ නඩු තීන්දු බලපානවද නැද්ද කියන එක ගැන සැලකිල්ලකින් තොරව මේ තමාගේ මතය අනුව මේ පත් කිරීම කළා තියෙනවා. නමුත් ආණ්ඩුව විසිරීම පිළිබඳව, අග්‍රාමාත්‍යවරයා ඉවත් කිරීම පිළිබඳව 42 වගන්තියේ ඉතා පැහැදිලිව ප්‍රකාශ කළා තියෙනවා. පාර්ලිමේන්තුව විසින් ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය හෝ විසර්ජන පනත් කෙටුම්පත හෝ ප්‍රතික්ෂේප කළ හොත්, එවිටද ආණ්ඩුව කෙරෙහි විශ්වාස භංග යෝජනාවක් සම්මත කළොත් එවිටද අමාත්‍ය මණ්ඩලය විසිරෙන්නේය. පත්කිරීම පිළිබඳව ඒ මතය කොහොමද කියන එක පිළිබඳ විස්තරාත්මක යමක් මේ ව්‍යවස්ථාවේ සඳහන් නොවුනත්, ඉවත් කිරීම පිළිබඳව ඉතාම පැහැදිලි ව්‍යවස්ථා ප්‍රතිපාදනයක් තිබෙනවා ගරු කතානායකතුමනි. මට මෙතෙන්දි මතක් වෙනවා අපි විශ්වවිද්‍යාලයේ ඉන්න කාලේ විද්‍යාව පිළිබඳ පාඩම් මමත් උගන්ලා තියෙනවා ඉංජිනේරු ශිෂ්‍යයින්ට. විද්‍යාත්මක ක්‍රමවේදය, එහෙම නැත්නම් මේ සයන්ටිෆික් අවුට්ලුක් කියන්නේ මොකක්ද කියලා කියනකොට ආපු ප්‍රවාදයක් පිළිබඳව. අපි හැමදෙනාම දන්නවා නිව්ටන්ගේ ගුරුත්වාකර්ෂණ නියමය. එතුමාගේ හිසට ඇපල් ගෙඩියක් වැටුනහම ඔහු තීරණය කළා ගුරුත්ව බලයක් තියෙනවා, ඒකයි මේ ඇපල් බිමට වැටෙන්නේ කියලා. ග්‍රහලෝක කැරකවෙන්නේ කියලා. හැබැයි වසර 300ක් මේ නිව්ටන්ගේ නියමය පරීක්ෂණයකින් ඔප්පු වෙන විදිහේ සාධක කිසිවක් ගෙනාවේ නැහැ. වසර 300කට පස්සේ ඉතාම පැහැදිලි ප්‍රතිසාක්ෂියක් ආවා එවැනි ගුරුත්වාකර්ෂණ බලයක් නොමැති බවට. මේ නිසා ඒ අවස්ථාවේ හිටපු ශ්‍රේෂ්ඨ දාර්ශනිකයෙක් වෙච්ච කාල් පොපර් විසින් කිව්වා, විද්‍යාවේ ප්‍රධාන මූලධර්ම ඉදිරියට යන්නේ ඒ සිද්ධාන්ත සත්‍යාපනය වීමෙන් නෙවෙයි, ඒ සිද්ධාන්ත අසත්‍යකරණය වීමෙන් කියලා, ඕල්සිෆිකේෂන් එකෙන් කියලා. දැන් මට හිතන හැටියට මම ව්‍යවස්ථා විශාරදයක් නීතිවේදියෙක් නොවුනත් මේ ව්‍යවස්ථාවේ පත්කිරීම කොහොම වෙතත් අසත්‍යකරණය භංග වීම ඉතාම පැහැදිලිව ලියලා තියෙනවා. ඒක යනු මේ පොපර්වාදීන් විසින් ලියපු ව්‍යවස්ථාවක්ද කියලා හිතෙනවා. මොකද අසත්‍යකරණය පැත්ත හරියට කරලා තියෙන නිසා. ඒක නිසා දැන් ප්‍රශ්නේ මේකයි, නිව්ටන්ගේ ගුරුත්වාකර්ෂණ ප්‍රවාදය සූර්යා අසලින් යන ග්‍රහලෝකයක සුළු හැසිරීමක ප්‍රතිඵලයක් හැටියට අවුරුදු 300ක් තිබිච්ච ප්‍රවාදය අයින් කරන්න පුළුවන් වුණා එක සරල උදාහරණයකට. හතර පාරක් විශ්වාසය භංග වෙච්ච පුජ්‍යලයා ගෙදර නොයන්නේ මොකද කියන එක තමයි අද අපට තියෙන ප්‍රශ්නේ ගරු කතානායකතුමනි. ඊළඟට මම මතක් කරන්න ඕනේ මේ නිසා ඇති වෙලා තියෙන ආර්ථික බලපෑම් මුතුමාට රහසක් නෙවෙයි. ව්‍යාපාරික ශේෂ්ත්‍රයේ ජීවත් වෙච්ච කෙනෙක් හැටියට මේ මසකට අධික කාලයක් ඇදී ඇදී යන ගැටලුව නිසා ඇති වෙලා තියෙන ආර්ථික මූල්‍යමය ගැටලුව අපේ රටට විශේෂයෙන්ම අද ලෝකයේ ආර්ථිකයේ ඉදිරියට යාමේ ප්‍රධාන සාධකය ස්ථාවරත්වය හා විශ්වාසය ප්‍රාග්ධන චක්‍රය ක්‍රියාත්මක වීමට ආයෝජන චක්‍රය ක්‍රියාත්මක වීමට වර්ධනය ඇතිකර ගැනීමට ඉතාම අත්‍යවශ්‍ය සාධකය තමයි ස්ථාවරත්වය විශ්වසනීයත්වය. අද මොකද්ද මේ ආර්ථිකයට ඇති වෙලා තියෙන බලපෑම්? 2019ට මොකද්ද ඇති වෙන්න යන බලපෑම්? ගරු කතානායකතුමනි, දැනටමත් රජයේ සුරකුම්පත්වල ගාන්මන්ට් සෙකියුරිටීස් වල තිබෙන ධනය ශීඝ්‍රයෙන් එළියට ඇදගෙන යනවා. මේ යන ආකාරයටම ගියොත් පුරෝකතනේ කළොත් 2019 වර්ෂයේදී රුපියල් බිලියන 209කට ආසන්න ප්‍රමාණයක් රටේ සුරකුම්පත් වලින් එළියට යනවා. ඒ වගේම සංචාරක ව්‍යාපාරයට බලගතු හානියක් වෙලා තියෙනවා. 100%කින් සංචාරක ව්‍යාපාරයට මේ කාලයේ ලැබෙන ආදායම අහිමි වුණොත් රටට තවත් රුපියල් බිලියන 150ක් අහිමි වෙනවා. ඒ වගේම විශේෂයෙන්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ආදී ආයතන අපේ ආර්ථික රැකවරණයෙන් අයින් වීම නිසා අපේ පොලී අනුපාත දැන් ශීඝ්‍රයෙන් ඉහළ ගිහිල්ලා තියෙනවා. මේ ජනවාරි 14 වෙනිදාට මහින්ද රාජපක්ෂ මහතා විසින් වාණිජ ණයක් හැටියට ගත්ත ඩොලර් මිලියන 1000ක ණය නැවත ලබා ගැනීමට ගියාම ඒ පොලී අනුපාතය 104.5කට අධික ප්‍රමාණයකින් තිබෙන ප්‍රමාණයට වඩා වැඩි වෙලා තියෙනවා. 103කින් මේ විදේශ ණය නැවත පිරවීමේ ඒ පොලී අනුපාතය ඉහළ ගියොත් ලබන වසර තුල පමණ ඩොලර් මිලියන 5600ක් අපි විසින් උපයාගත යුතුයි මේ අපේ ණය පියවීමට සහ අලුතෙන් ණය ගැනීමට. මේ සඳහා මේ 103කින් වැඩි වුණා කියලා හිතුවොත් ලබන අවුරුද්දට විතරක් මේ තියෙන විනිමය අනුපාතයත් එක්ක රුපියල් බිලියන 32ක් අමුතුවෙන් හොයන්න වෙනවා. වසර 10කට රුපියල් බිලියන 324ක් අපට හොයන්න වෙනවා මේ සිද්ධියේ බලපෑම නිසා ඇතිවෙච්ච මේ තත්ත්වය තුළ ගරු කතානායකතුමනි. ඒක මේ රටේ වසරක ප්‍රාග්ධන ආයෝජනයේ සෞඛ්‍යයට අධ්‍යාපනයට සමෘද්ධියට ඇතුළු සියලුම දේවල් වලට කරන වසරක ප්‍රාග්ධන ආයෝජනයේ හරියටම භාගයක් මේ මාසයේ කුමන්ත්‍රණයේ ප්‍රතිවිපාකය. ඊළඟට යම් හේකින් මේ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාදාමයේ පිළිබඳව ඇතිවෙච්ච බලපෑම මත යුරෝපයේ GSP Plus සහනය එහෙම අපිට අහිමි වුණොත් ලබන වසරේ ඒ අහිමිවීමේ තර්ජනයෙන් ඇතිවන බලපෑම රුපියල් බිලියන 76ක්. ඒ වගේම මහින්ද රාජපක්ෂ මහත්තයා කලබලෙන් මේ අවස්ථාව ජනතාව අතර ස්ථාවර කර ගැනීම සඳහා මේ කුමන්ත්‍රණය ගෙනාපු ඊනියා සහන මල්ලේ බර රුපියල් බිලියන 150ක්. අද නම් එතුමට ඒක බරක් නෙවෙයි. මොකද තෙල් මිල අඩු කරලා බදු මිල අඩු කරලා මේ වසරට ගියේ බිලියන 30යි. හැබැයි ගම් පෙරළිය වැඩපිළිවෙල නවත්තලා, සුඛිත පුරවර වැඩපිළිවෙල නවත්තලා, ටැබ් වැඩපිළිවෙල නවත්තලා, සංවර්ධනය කප්පාදු කරලා, සෞඛ්‍ය අධ්‍යාපනයේ ඒවා ඒ සියලු තැන්වලින් ඉතුරු කරගත්ත ගාන රුපියල් බිලියන 150ක්. 30ක් සහන දීලා 150ක් ඉතුරු කරගත්තා. ඕක තමයි මේ පහුගිය කාලේ කරපු දේ. ඒ නිසා ලබන වසරේ මේ ටික සියල්ලේ එකතුව වෙනවා රුපියල් බිලියන 617ක් ගරු කතානායකතුමනි. අපේ දලදේශීය නිෂ්පාදනය 2014 සාපේක්ෂව 104.6ක්. මාසික දේශපාලන කුමන්ත්‍රණයකින් මෙවැනි බලපෑමක් මේ රටේ ආර්ථිකයට වෙනවා. අපි හැමෝම දන්න අපේ ආර්ථිකය දැන් 104.5 4 3.5 අතර වර්ධනය වෙන්නේ. රටේ සම්පූර්ණ ආර්ථික වර්ධන වේගය අඩපණ කරලා රටේ ආර්ථිකයේ ඍණ දිශාවට ගෙනියන කුමන්ත්‍රණයක් තමයි අද මේ රාජපක්ෂලා ඒ වගේම ජනාධිපතිවරයාත් එක්ක එකතු වෙලා මේ කරපු ක්‍රියාවලිය. ඒ වගේම මම කියන්න ඕනේ එන්න තිබිච්ච ආයෝජන නතර වුණා. මේ අපේ අමාත්‍යංශයේ මගින් ජපන් රජයත් සමග කඩුවෙල සිට කොළඹට ගෙන යන්න තිබිච්ච ඒ සැහැල්ලු දුම්රිය මාර්ග පිළිබඳව තිබිච්ච ඒ ඩොලර් මිලියන 1400ක ණය මුදල ඒක ගත්තේ 100.1 පොලියට 105.6 පොලියට නෙවෙයි වසර 40කින් ගෙවෙන්න ගත්ත ඒ ණය අද අත්හිටවන තර්ජනය ඇවිල්ලා තියෙනවා. ඒ වගේම ඇමරිකා එක්සත් ජනපදයේ MCC ආයතනයේ මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් එක විසින් අපේ ප්‍රවාහන පද්ධතිය ශක්තිමත් කරන්න, බස් සේවාව ශක්තිමත් කරන්න, ඒ වගේම අතුරු පළාත් අතර ඒ මාර්ග පද්ධතිය ශක්තිමත් කරන්න, රටේ ඉඩම් ටික මැනලා විධිමත් ඔප්පු හදන්න අපට නොමිලේ ලබා දීපු ප්‍රදානයක් හැටියට ලබා දීපු ඩොලර් මිලියන 480 ඒක මේ දෙසැම්බර් මාසේ අත්සන් කරන්න හිටියේ ඒක අපට නැති වෙලා තියෙනවා. ජපන් ආධාරය අත්සන් කරන්න තිබුණේ නොවැම්බර් 22 ඒක දැන් අද අපට අහිමි වීමේ තර්ජනය ඇවිල්ලා තියෙනවා. එක දිගටම ලෝක බැංකුවේ අද ව්‍යාපෘති ඩොලර් මිලියන 1700ක ක්‍රියාත්මකයි. ඒවා පිළිබඳ අද තර්ජනයක් ඇති වෙලා තියෙනවා හැම ශේෂ්ත්‍රයකම. ජල සැපයුම් ශේෂ්ත්‍රේ, නගර සැලසුම් ශේෂ්ත්‍රේ, ගම් අතුරු පාලනයේ ශේෂ්ත්‍රේ, අත්‍යවශ්‍ය ශේෂ්ත්‍ර ගණනාවකම සිදුවෙච්ච විදේශ ආයෝජන එනහිටවීමේ තර්ජනයක් මේ මාසයක බලලෝබී කුමන්ත්‍රණය නිසා සිද්ධ වෙලා තියෙන කරු කතානායකතුමා. ඒ වගේම මම අවධාරණය කරන්න කැමති ප්‍රජාතන්ත්‍රවාදය ගමන් කරන්න ඕන විවස්ථාවේ නීති පොතේ ආකාරයට විතරක් නෙවෙයි. නීති පොතත් එක්ක ශිෂ්ටත්වය සීලාචාරකම දේශපාලනයට තියෙන්න ඕන. ඕනම කෙනෙකුට පුළුවන් අල්ලපු වැටේ ඉඩම අල්ලගන්න ඕන වුණාම තණ්හාව ආවම වැටේ තියෙන හිල් හොයාගෙන ඒ හිල් වලින් පැනලා එහා පැත්ත අල්ලගන්න පුළුවන්. දේශපාලන ශිෂ්ටත්වය කියන්නේ ඒක නෙවෙයි. දේශපාලන ශිෂ්ටත්වය කියන්නේ ව්‍යවස්ථාවෙන් ලබා දීලා තියෙන මාර්ගෝපදේශයක් පමණයි. ඒ මාර්ගෝපදේශයට අනුකූලව ශිෂ්ටත්වයේ සීලාචාරකම අපට තිබුණොත් පමණයි අපට දේශපාලන ඉදිරියට ගෙනියන්න පුළුවන්. අද මෙතන සිදු වෙලා තියෙන ක්‍රියාදාමය මොකද්ද? ව්‍යවස්ථාවේ අර වැටේ හිල් හොයාගෙන පයින්නවා වගේ, ගෙදර පස්ස ජනේලේ අරගෙන පයින්නවා වගේ ව්‍යවස්ථාවේ ඇතම් වගන්ති Tamanට ඕන විදිහට විවරණය කළා. මේ ක්‍රියාදාමය අවුල් කිරීම තමයි අද කරලා තියෙන්නේ. ඒක ශිෂ්ටත්වයට සම්පූර්ණ පටහැනි ක්‍රියාවලියක්. ඒ නිසා අපි ප්‍රධාන වශයෙන්ම කියන්න ඕනේ මේ අවස්ථාවේදී තියෙන්නේ ශිෂ්ටත්වයයි අශිෂ්ටත්වයයි අතර සටනක්, යුක්තියයි අයුක්තිය අතර සටනක්. මේ රටේ මෙතෙක් කල් තිබිච්ච ප්‍රජාතන්ත්‍රවාදී රාමුව තියනවද නැද්ද කියන එක පිළිබඳ සටනක් ගරු කතානායකතුමනි. එදා ඇඩෝල්ෆ් හිට්ලර් ජර්මනියේ චාන්සලවරයා හැටියට 1933දී පස්සදොරේ 133 ඒ රයිස්ටාගේ Tamanට බලය තියෙනකොට ඔහු ඇතුල් වුණා. ඔහුට පාර්ලිමේන්තුවේ බලය අහිමි වුණා. ඔහු මොකද කළේ? ඔහු පාර්ලිමේන්තුව ගිනි තිබ්බා. ගිනි තියලා මැතිවරණය කැඳෙව්වා. අද රාජපක්ෂ ජුන්ටාව අනුගමනය කරන්නේත් ඒකයි. පාර්ලිමේන්තුව රෑ ගිනි තියන්න බැරි හින්දා දවල් ඇවිල්ලා මිරිස්කුඩු ප්‍රජාතන්ත්‍රවාදයෙන් ඔබතුමාට පහර දීලා අපට පහර දීලා මේ පාර්ලිමේන්තුවේ කටයුතු අඩපණ කරන්න හදනවා. ඒ වගේම ඒ අයගේ අතේ මේ බලයන්ත්‍රය තියාගෙන වල්ලෙන් හෝ කොල්ලෙන් ඡන්ද දිනා ගැනීම සඳහා ජනතා පරමාධිපත්‍යය පිළිබඳ ඡන්ද කතා පවත්වනවා. අපි කවුරුවත් මෙතන ඉන්න අය ඡන්ද වලට විරුද්ධ නැහැ. නීත්‍යානුකූල ආණ්ඩුවක් යටතේ ස්වාධීන මැතිවරණ කොමිසම යටතේ ඕනම ඡන්දයකට අපි සූදානම් බව අපි ප්‍රකාශ කරනවා. පළමුවෙන්ම ඡන්දේ තියන්න ඕන ජනාධිපති ඡන්දේ. මොකද ජනාධිපතිතුමාට අපි ජීවිත පරිත්‍යාගයෙන් ඉදිරිපත් වෙලා ඒ 62 ලක්ෂයක ඡන්දවරම මේ රටේ ජනතාව ලබා දුන්නේ. මේ ආකාරයට අශිෂ්ට ලෙස ව්‍යවස්ථා උල්ලංඝනය කරමින් ක්‍රියා කරන නෙවෙයි. එනිසා එතුමා තමන් ගත්ත ක්‍රියාමාර්ග සාධාරණීකරණය කරන්න නම් ඉදිරිපත් වෙන්න ඕන ජනාධිපති වර්ණයකට. ඒ ජනාධිපති වර්ණයේදී ඒ වගේම අනාගත ඕනම මැතිවරණයකදී මේ රටේ සටන් පාඨය වෙන්න ඕනේ මිත්‍රෝ. මේ රටේ සටන් පාඨය වෙන්න ඕනේ වෙන කිසිවක් නෙවෙයි. මේ රටේ සටන් පාඨය වෙන්න ඕනේ මේ යුක්තියත්, ශිෂ්ටත්වයත්, අශීලාචාර භාවයත්, පාදරකරණයත් පරාජය කිරීමේ ක්‍රියාදාමය බව මම අවධාරණය කරනවා. ගරු කතානායකතුමනි, අපට මතකයි අර ඉරාක යුද්ධය. ඉරාක යුද්ධය ඇති වෙන වකවානුවේදී ඒ කාලේ ලෝකේ හිටපු බලගතු මනෝ විශ්ලේෂකයන් පිරිසක් විසින් මනෝවිද්‍යාත්මක ලෙස ඇමරිකා එක්සත් ජනපදයේත් එංගලන්තයේත් රාජ්‍ය නායකින්ගේ හැසිරීම පිළිබඳ සමීක්ෂණයක් කරා. මේ සමීක්ෂණයට දායක වුණා, මේක ඇත්ත වශයෙන්ම ඕවන් හා ඩෙවිඩ්සන් කියලා කියන්නේ. මේ සමීක්ෂණයෙන් අදහස් කළේ බල දේශපාලනයේ නියමිත දේශපාලකින්ට වැළඳෙන ව්‍යාධියක් ගැන. හියුබ්‍රිස් සින්ඩ්‍රෝම්, එහෙම නැත්නම් බල උන්මාදී ව්‍යාධිය. මේ බල උන්මාදී ව්‍යාධිය අවුරුදු 100ක් ඇමරිකා එක්සත් ජනපදයේ ජනාධිපතිවරුත් එංගලන්තයේ අගමැතිවරුත් අතර මේ ඕවන් හා ඩෙවිඩ්සන් සඳහන් කළා. ඒකෙදී මේ බල උන්මාදී ව්‍යාධියේ ලක්ෂණ කීපයක් අඳුරාගෙන තියෙනවා. පළවෙනි එක තමයි using power for self glorification. මේක හොඳට ගැලපෙනවා අපේ රාජපක්ෂ මහත්තයාට, හොඳට ගැලපෙනවා. මහරජාණෝ කියාගෙන හැම තැනක මේ self glorification කරගෙන යනවා. An almost obsessive focus on personal image. ඒකත් හොඳට ගැලපෙනවා. පාරට බැස්සම අඩියක් අඩියක් ගානේ කටවුට් එක පෝස්ටරේ ගහගෙන මේ ව්‍යාධියේ අංග ලක්ෂණ තමයි පෙන්වන්නේ. මේ ඩියුක් සරසවියේ හොයා ගැනීම ටික. ඊළඟට excessive self confidence accompanied by contempt for advice or criticism of others. තනි ක්‍රම කිසි කෙනෙක්ගේ අවවාද අනුශාසනා පිළිගන්නේ නැතුව මම්ම වේදයි කියාගෙන, මම්ම තමයි කියාගෙන කටයුතු කිරීම. දැන් අපි දන්නවා මේ පහුගිය ටිකේ මේ රටේ ඇති කරලා දුනා මිත්‍යාවක්. මහින්ද මහත්තයා ආවම රටේ ආර්ථිකය ඇලඩින්ගේ පුදුම් පහන වගේ මැජික් පොල්ලෙන් වගේ ඉස්සරහට යයි කියලා. පිල්මාරු කිරිල්ල පිළිබඳ ඔස්තාර තමයි බැසිල් රාජපක්ෂ කියන්නේ. රටේ නීතිය හා සාමය ඇතුළු දේශ ප්‍රේමී කරගෙන යන්නේ නන්දසේන ගෝඨාභය රාජපක්ෂ කියන. මේ ඔක්කොම අද මිත්‍යාවන් පල් බොරු බවට පත් වෙලා තියෙනවා. මොකද මේගොල්ලන්ගේ මේ ව්‍යාධිය නිසා මේගොල්ලන්ට මේවා ටික පේනවා. ඊළඟට loss of contact with reality අන්න ඒක තමයි. යථාර්ථය පිළිබඳව කිසිම හැඟීමක් නැහැ. මේ පාර්ලිමේන්තුවේ දේශපාලන යථාර්ථයවත් රටේ දේශපාලන යථාර්ථයවත් speaking as a messiah මේ ගලවා ගැනීමේ කෙනෙක් හැටියට ගලවා ගන්නෙක් හැටියට ජාතියේ ගැලවුම්කාරය හැටියට පෙනී ඉන්න ලෙඩේ reckless and impulsive actions අර ඔබතුමාගේ පුටුවට වතුර ගහපු මෙතන ඉන්න පොලිසියට ඒ මිරිස් කුඩු ප්‍රහාරය දීපු ඒවා තමයි මේ impulsive actions ඒ නිසා මම මේ කීපයක් තියනවා 14ක් මම මේ සියලු මන්ත්‍රීවරුන්ට කියනවා කරුණාකරලා මේ ඕවන්ගේ ඩෙවිඩ්සන්ගේ මේ ලෙඩේ ගැන මේ හියුබ්‍රිස් සින්ඩ්‍රෝම් එක ගැන ඉගෙන ගන්න කියලා මේ බලකාමී උන්මාදය ගැන මේ බලකාමී උන්මාදය දැන් වැළඳලා තියෙන අපේ රාජපක්ෂ මහත්තයා මේක අවුරුදු 10ක් විතර බලයේ ඉන්නකොට තමන් තමයි රට තමන්ගේ විදියට ඕන විදියට මේක හැසිරෙන්න ඕනේ තමන්ගේ පවුල තමයි පවුල අනික් හැමදෙනාම ඊට අනුව කටයුතු කරන්න ඕනේයි කියලා මේ ව්‍යාධියේ අංග ලක්ෂණ තමයි අද අපට මෙතනින් පෙනින් තියෙන නිසා මේ ව්‍යාධිය මෙතනින් අපි සුව කරන්න ඕනේ සුව කරලා මේ රටේ වෙනත් අයටත් මේ ව්‍යාධිය වැළඳෙන්න ඉඩ තියෙනවා ඒක වැළැක්වීමට කටයුතු කිරීම තමයි ප්‍රජාතන්ත්‍රවාදයේ අද මූලික කාරණේ වෙන්න ඕන. ඒ වගේම මම අවසාන වශයෙන් අපේ මහින්ද රාජපක්ෂ මැතිතුමා එතුමාගේ පුත්‍රාත්නේ ඇතුළු මේ පිරිස් මේ රටේ ඇති කරලා තියෙනවා මුහුණු පොතේ Facebook එකේ වෝල් දාගෙන අප්පච්චි තමයි රජා මහරජාණු කරන්න බැරි වැඩක් නැහැ ආර්ථිකයේ ශීඝ්‍රයෙන් වර්ධනය වෙනවා දැන් අපිට පේනවා රුපියල කඩා වැටෙනවා දැන් කිව්වේ කොහොමද හම්බන්තොට ජනසතු කරනවායි කියලා මම ඔබතුමාට මේ අවස්ථාවේ කරු කතානායකතුමනි කියනවා 2011 PB ජයසුන්දර මහත්තයා චීනෙට ගියා ඒ චීනෙට ගියේ අපේ ආණ්ඩුවෙන් යෝජනාවක් ගෙනාවා චීනයේ උමනාවට නෙවෙයි හම්බන්තොට වරාය දකුණු කොළඹ වරාය පුත්තලම බලාගාරය ඒ වගේම මත්තල ගුවන් තොටුපළ චීනයට ලබා දෙන මේ චීන ඉල්ලීමක් නෙවෙයි අපේ ඉල්ලීමක් හැටියට අද ඊයේ නෙවෙයි 2011 මේ පුත්තලම බලාගාරයේ දෙනවට මම විරුද්ධ වෙච්ච නිසා තමයි එදා ඉඳන් අපට ඉතාම බරපතල අශිෂ්ට හිරිහැර කිරීම ගණනාවක් කළේ. අන්තිමට මම ඒ අමිතිකම එතුමාටම කරගන්න බාර දීලා අයින් වෙලා ආවා. ඒ විතරක් නෙමෙයි 14 ජයසුන්දර ගියා ඉන්දියාවට. ගිහිල්ලා ඔය තෙල් ටැංකියේ ඉන්දියාවට ලබා දෙන්න බලගතු කිවිසුමකට යෝජනාවක් ඉදිරිපත් කළා. දැන් මේගොල්ලෝ තමයි අද මේ ජාතික සම්පත් ගැන කතා කරන්නේ. ඒ නිසා අද පෙන්ලා තියෙනවා රුපියල පාලනය කරන්න මේගොල්ලන්ට බැරි බවත් ඒ වගේම ආර්ථිකය කළමනාකරණය කරන්න මේගොල්ලන්ට අසමත් බවත් අඩු ගානේ මේ පාර්ලිමේන්තුවේ බලතුලනය වෙනස් කිරීම සඳහා රාජපක්ෂලට බැරි බවත් ආරක්ෂක සේනාංකවල ප්‍රධානියා අත්අඩංගුවට ගන්න යනවාය රණවිරුව දඩයම් කරන්න යනවාය කියලා මරහට දපු අයම අද ඒ කටයුත්ත කරලා තියෙන බව අවධාරණය කරමින් මේ එන්නේ ගෝඨාභයගේ පාලනය යටතේ කියන එකත් අවධාරණය කරන්න ඕනේ. ඒ නිසා ඒ මුහුණු පොතේ රාජපක්ෂ වීරාභිවාදනය කරන අයට ඒ ව්‍යාධිය බැලඳිච්ච අයට මම යෝජනා කරනවා දාගන්න උඩින්ම දැන් නම් අපේ අප්පච්චිට බෑ කියලා දාගන්න කියලා කියමින් මම නිහඬව
බොම චුටි ගරු චම්පික රණවක මැතිතුමනි මං මේක අවස්ථාව ගන්න විශේෂයෙන්ම සඳහන් කරන්න ඔබතුමා මගේ ක්‍රියාදාමය ගැන සඳහන් කළා මම විශ්වාසයෙන් යුතුව ගෞරවයෙන් මං මේ සභාවට කියන්න කැමති 27 වෙනිදා උදේ ඉඳලා කියන්නේ නොවැම්බර් 27 වෙනිදා උදේ ඉඳලා අද වෙනකන් මම ක්‍රියා කළේ පූර්ණ වශයෙන්ම නීති රීති අනුව ඒ වගේම මම ක්‍රියා කළේ විශේෂයෙන්ම අන්තර්ජාතික පාර්ලිමේන්තු සංගමයේ උපදෙස් පිට ඒ වගේම ප්‍රජාතන්ත්‍රවාදී කොමන්වෙල්ත් පාර්ලිමේන්තු සංගමයේ ක්‍රියාදාමය අනුව නීති රීති අනුව ඒ වගේම පවතින පාර්ලිමේන්තු සම්ප්‍රදාය අනුව ඒ නිසා මගේ හෘද සාක්ෂිය අනුව මට කියන්න පුළුවන් මම කිසිම විදක පක්ෂග්‍රාහී වුණේ නැහැ ඒ වගේම පාර්ලිමේන්තුවේ ඉන්නවා පිළිගත් පක්ෂ පහක් හයක් ඒ හයෙන් පක්ෂ හතරක් නියෝජනය වෙනවා මේ 123 ඒ අනුව මම ක්‍රියා කළේ බහුතර මතය අනුව ඒ වගේම මම සඳහන් කරන්න ඕනේ ගැසට් නිවේදනය අනුවයි කියා කියලා සත්‍යකෙම වූ මොකද කිසිම විදක මට අවශ්‍ය වුණේ නැහැ පාර්ලිමේන්තුවේ නිලධාරීන් ඒ ගැසට් නියෝජනය පිටින් ක්‍රියා කළා ඒ අපාසාර පත්වෙන්න්න පොද ගැස නියමගම එක යමකිති වටනාකමත්වෙන යනුම මං උපදස්තුන්නේ අවශ්‍ය පහසුකන් ලබා දෙන්න. නමුත් මං එදාම ජනාපිතුම හමිරකිව කතානායකවරය වසයෙන් මං මේ කිරාදාමයට එක වෙන්න. ඒ නිසා වහාම අවස්ථාවක් ලබා දෙන්න අපි පාර්ලිමේන්තු බහුතර ඒවස්ථාවන මයිතරන එකසේ දහටක් පමණ ඒයට අවස්ථාවක් ලබා දෙන්න මේට විරුද්ධවා සඳංගන්න ඒවත්සයපද එතුමාට සඳන් කලා පස්වැනිද පාර්ලිමේන්තුව නැවතත් විවෘත කරලා හත්වෙනිදා මේ සම්බන්ධයෙන් චන්දයක් ලබාගැනිල අවස්ථාව ලබා දෙනවා කියෙන. නමුත් විවිධ හේතුන් මත ඒක කරන්න බැරි වුණා. ඒසා මංගත්ත ක්‍රියාදාමය සාමීටම අපි කොම්ප්ලයින් කම්පලේන් කියන චාරිත්‍යයක් තියෙනවා ඒය නොන්න මේ කියලාගෙන. නමුත් විශ්වාස මංග යෝජනාවෙන් පස්සේ මේක නියම විසම නිවාසයෙන්ම ඒ අන්ඩුවට ස්ථාවරයක් නැති බව බෞතර නැති බව තේරුම් ගැර පයි තමයි මං නැකිල්ලා කෙලිම නැකිල්ල මං කිපිරි මං කියාගත්ත මේ අන්ඩුම පිළිගන්නෑ කියල. එනිසා පැහැදි ඒ ඉදිරිපත් කිරීම සම්බන්ධය පැහැදිලිකිරීම සම්බෙන් මං ස්තුතිවන්ත වෙනවා. ගරු හරිකල්කෝද ය ගරු මන්ත්‍රමක් කියන්නෝ
දැන් විශේෂයෙන්ම ගරු කතානායකතුමනි, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ වෙබ්බඩවියේ අටවැනි පාර්ලිමේන්තුවේ අග්‍රාමාත්‍යවරයා සම්බන්ධව සඳහන් වෙන්නේ මෙහෙමයි. 2015 සැප්තැම්බර් පළවෙනිදා සිට මේ දක්වා කියලා, ඒ කියන්නේ 2018 ඔක්තෝබර් 26 දක්වා ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමා කොළඹ දිස්ත්‍රික්කය, ඊළඟට ගරු මහින්ද රාජපක්ෂ මැතිතුමා කුරුණෑගල දිස්ත්‍රික්කය 2018 ඔක්තෝබර් 26 සිට මේ දක්වා කියලා. නමුත් පාලිමේන්තුවේ විශ්වාස බංක එතුමා පරාජයට පත් කරලා හැන්සාට් ගත කරලා තියෙන නොවැම්බර් 15 එතුමා ආගමති නෙමෙයි. නමුත් පාලිමේන්තු වෙබ්බඩවියේ තියෙන මේ දක්වා එහෙම එතුමා ආගමතිවරයා කියලා.
මම ඒක අවධානය යොමු කරන්න ගරු මන්ත්‍රීතුමා ගරු ජෝන් අමරසොංග මැතිතුමා ගරු ජෝන් පොයින්ට් ඔෆ් ඕඩර් ඔව් ගරු මාජිසනාග මැතිතුමා
ගරු කතානායකතුමනි
පොයින්ට් ඔෆ් ඕඩර්
ගරු කතානායකතුමනි, පාලිමේන්තුව රැස් වෙන අවස්ථාවල ජාතික රූපවාහිනිය සහ SLBC ගුවන් විදුලිය සජීවීව ඒ පාර්ලිමේන්තුවේ සෙසිවාරය ආවරණය කරනවා. මේ දවස් ටිකේ 107.3 107.5 ජාතික රූපවාහිනී ජාතික ගුවන් විදුලියේ ඒ ආවරණය දෙන්නේ නැහැ. මං දැනුවත්ම හිතන හැටියට මේ පාර්ලිමේන්තුවේ ජාතික ගුවන් විදුලියට මුදලුත් ගෙවලා තියෙනවා. පාර්ලිමේන්තු සෙසිවාරයේ තියෙන දවස්වල සජීව මේ රටේ ජනතාවට පාර්ලිමේන්තුවේ මොකක්ද වෙන්නේ කියන එක දැනගැනීම සඳහා ඒ ලයිව් කවරේජ් එක දෙනවා මේ දවස් ටිකේ SLBC එකේ. මේ දවස් ටිකේ ගෞරව කතානායකතුමනි බොහොම කනගාටුයි කියන්න ඒ ආවරණය දෙන්නේ නැහැ. ජාතික ගුවන් විදුලියේ හිතුව මතේ නතර කරලා තියෙනවා මේ පාර්ලිමේන්තු සෙසිවාරය ලයිව් කවරේජ් එක දෙන එක. මම ඔබතුමාගේ අවධානය සඳහා ඒක යොමු කරනවා. කරුණා කරලා ඒ බලධාරීන්ට කතා කරලා අපි මුදල් ගෙවලා තියෙනවා නම් පාර්ලිමේන්තුවේ මේ දවස් ටිකේ පාර්ලිමේන්තුව රැස් වෙන අවස්ථාවල කරුණාකර මේ රටේ ජනතාවට ගුවන් විදුලිය ලබා දෙන ඒ කවරේජ් එක දෙන එක පිළිබඳව ඔබතුමාගේ අවධානය යොමු කරලා කතා කරන්න. ඒ වගේම මම ස්තුතිවන්ත වෙනවා TNL රේඩියෝ ආයතනයටත් ගුවන් විදුලියටත්, ඒ වගේම සිරසටත් අනිත් පෞද්ගලික මාධ්‍යවලටත් පාලිමේන්තු සැසිරියාවේ පිළිබඳව ඒ කවරේජ් එක දෙන එක බොහොම
ස්තුතියි. ගරු මන්ත්‍රීතුමා මේ සම්බන්ධව මම පැහැදිලි කරන්න ඕනේ. විශේෂයෙන්ම අපිට ආරංචි වුණා ගුවන් විදුලිය මෙතෙන්දී පක්ෂග්‍රාහීව ක්‍රියා කරලා තියෙන්නේ. ඊයේත් මේ සම්බන්ධයෙන් අවධානය යොමු කළා. අද උදේත් අවධානය යොමු කළා. ව්‍යවස්ථාපති සභාපතිවරයා එහෙම පිටින්ම පක්ෂග්‍රාහීව ක්‍රියා කරන බව මට තේරෙනවා. මම අද උදේම ලේකම්තුමාට ඒ ගැන දැනුවත් කළා. ඒ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ අපහාස කිරීම වගේ තත්ත්වයක් ඇති වෙලා තිබුණා. මොකද අපි මුදල් ගෙවනවා ගුවන් විදුලි සංස්ථාවට අවුරුදු 3-4 තිස්සේ අපි මේ ගැන කිරගෙන යනවා. ඒ නිසා එතුමා යවන ක්‍රියා කිරීම සම්බන්ධ මම වහාම පියවරක් ගන්නවා. නමුත් රූපවාහිනී සංස්ථාව සමග අපේ ජනිත එහෙම ඇග්‍රීමෙන්ට් එකක් නැහැ. ගරු ලක්ෂ්මන් කියලා මැතිතුමා
ගරු කතානායකතුමනි, ඊයේ අදයි ගත්ත තීරණ ඒ අදාළ අමාත්‍යාංශ ලේකම්වරට යවන්නේ කියලා මං ඔබතුමාගේ ඉල්ලීමක් කරනවා.
හොඳයි, ඒ ටික ගන්න. ගරු ජෝන් අමරතුංග මැතිතුමා.
කතානායකතුමනි, මේ වටිනා යෝජනාවට අදාළවයි මම වචන ස්වල්පයක් කතා කරන්න කල්පනා කළේ. විශේෂයෙන්ම එක කියන්න, ප්‍රථම තමුන්නාසගේ ක්‍රියාදාමය ජාතික වශයෙන් පමණක් නෙමෙයි ජාත්‍යන්තර වශයෙන් තාකිය කරනවා කියන එක මම මේ අවස්ථාවේදී සඳහන් කරන්න කැමතියි. මේ යෝජනාව වැදගත් වන්නේ, මට අද ආරංචියක් ආවා, අපේ අමාත්‍යාංශයේ සංචාරක ප්‍රවර්ධන මණ්ඩලය සහ අධිකාරියේ ඩොලර් බිලියන ගණනාවක් තැන්පත් කරලා තියෙනවා. ඒව පාවිච්චි කරන්නේ සංචාරක ප්‍රවර්ධන වැඩවලටත් ඒ වගේම දේශීය වශයෙන් සංචාරකයන් එන ස්ථාන වැඩි දියුණු කරන්නත් දැන් භාණ්ඩාගාරය මුදල් අමාත්‍යාංශයේ මේ සල්ලි ටික අදින්න හදනවලු මේක මහ භයානක වැඩක් දැන් මේ මේ යෝජනාවෙන් මං හිතනවා ඒක ඔක නතර වෙන්න ඕන මම කියන්න හදන්නේ ඒ මුදල් නිදහස් කළොත් එහෙම ඒ අමාත්‍යාංශයේ ලේකම්තුමාත් ඒ වගේම ප්‍රවර්තන මණ්ඩලයේ අධිකාරියත් සභාපතිතුමාලත් ගණකාධිකාරවරුත් මේවට වග කියන්න ඕන මේක අපි නවත්තන්න ඕන මේවට ඉඩ දෙන්න බෑ මේ මංගොල්ලේ අවජාතක ආණ්ඩුවේ අවජාතක කැබිනට් මණ්ඩලය මේගොල්ලෝ කොහොමද මේ සල්ලි ගන්නෙ මේව අරන් හෙලිකොප්ටර්වල යන්නේද ඒක නිසා මේ පණිවිඩය මේ නිලධාරීන්ට යවිය යුතුයි එහෙම කළොත් ඒ අයගේ පෞද්ගලික ධනේ මේ මුදල් අය කරගන්න සිද්ධ වෙයි ඒ ඇරෙන්න ඔවුන්ව හිරදඬුවමට යටත් කරගන්න පුළුවන් වෙයි මේ මුදල් රෙගුලාසි අවභාව කිරීම පිළිබඳ ස්තුති
බොහොමචින් ගරු නලින් බණ්ඩාර මැතිතුම අයගාර ගරු සමන්ජන මැතිතුම
ගරු කතානායකතුමාට ස්තුතිවන්ත වෙනවා විශේෂයෙන් ගරු කතානායකතුමනි ඊයේ දිනේ සිදුවීමක් වෙලා තියෙනවා මඩකලව ප්‍රදේශයේ සේවය නියුතු පොලිස් නිලධාරීන් දෙදෙනෙක් මුරපොලකදී T56 ගිනියාවකින් වෙඩි තියලා ඝාතන වෙලා තියෙනවා මේක බරපතල තත්ත්වයක් මං හිතන්නේ මෙච්චර කාලයක් 2010න් 15න් පස්සේ මේ දෙයක් සිදු වුණේ නැහැ මේක අපිට සැක සංකා කීපයක් මතුවෙනවා විශේෂයෙන්ම ඊයේ පෙරේදා විනයාගමූර්ති මුරලිදරන් මැතිතුමාගේ ට්විටර් පයින්ඩයක් නිකුත් කරලා තියෙනවා I think some people UNP people trying to scare me many people message me and call me please remember I am Karuna Amman from Betty maybe you ask other people who Karuna Amman before 2004 මේ පණිවිඩයත් මේ තර්ජනය තුලින් අපිට මේ ඊයේ සිදුවීමත් අතර සම්බන්ධයක් තියෙනවද කියලා බරපතල ප්‍රශ්නයක් තියෙනවා ගරු කතානායකතුමනි. මොකද රට අස්ථාවර කරන්න මේ 2004ට හිට කලින් හිටපු කරුණා අම්මන් ආයෙ නැගිටිනවද? ආයෙ ආයුධර අතර ගන්නවද? ඒ වගේම කියන කාරණෙත්. ඒ වගේම දැන් ඊයේ TNA සංවිධානය එක්සත් ජාතික පක්ෂයේ ප්‍රමුඛ සංධානයට සහයෝගය පළ කරන්න ප්‍රකාශයක් කරා අසංකල ජනාධිපති වල දීලා තිනවා. ඉතින් මේ 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 සංහිඳියාව මේ රට තුල ඇති වෙන ජාතින් අතර සමගිය නැතිකරන්න කරුණා අම්මන් වගේ ත්‍රස්තවාදියෙක් යොදාගෙන මහින්ද රාජපක්ෂ කල්ලිය මේ හොර ආණ්ඩුව කටයුතු කරනවාද කියලා බරපතල ප්‍රශ්නයක් තියෙනවා. ඒ නිසා මම හිතන්නේ මේ අවස්ථාවේ ජනාධිපතිතුමා නීතිය සාමයේ අමාත්‍යාංශය දැන් එතුමා ළඟ තියෙන්නේ අපේ අමාත්‍යාංශයේදී අපි රජිත් බද්දු මණ්ඩාර මැතිතුමාල කවදාවත් අවුරුදු තුනමාරක් ගියා මෙමෙ සිදුවීමක් රට තුල ඇති වුණේ නැහැ. හැබැයි ඒ පැත්තේ අර මේ ආව කල්ලිය ප්‍රතිඥාපත්තු කරද්දිත් මේ මෙහෙ ඉන්න දේශප්‍රේමීන් වීරවංශල්ලා ගම්මන්පිල්ල ලංකාව ගිනි තියන්න රට ගිනි තියන්න නැතුව මෙන්න කොටි සංවිධානය නැගිටලා කියලා. දැන් මේ 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 වෙලාවේ එක්කෙනෙක් කතා කරන්නේ නැහැ. වීරවංශල්ලා ගම්මන්පිල්ල කතා කරන්නේ නැහැ. ඒ නිසා පැහැදිලිවම අපිට මේවාගේ ප්‍රකාශයක් අවශ්‍යයි. ඒ වගේම ජනාධිපතිතුමාගේ මැදිහත් වීම අවශ්‍යයි. මේක බරපතල තත්ත්වයක්. කරුණා අම්මාන් මේකට මැදිහත් වෙලා ඉන්නවද කියලා බරපතල සැකයක් තියෙනවා මේ ට්විටර් පණිවිඩය හරහා. ඒ නිසා ජනාධිපතිතුමා මැදිහත් වෙලා. දැන් පොලිස්පත්තුමෙක් ඉන්නවද නැද්ද අපි දන්නේ නැහැ. පොලිස්පත්තුම අයින් කරාද අපි දන්නේ නැහැ. ඉතින් වහාම ජනාධිපතිතුම මේ தત્ත්වය මැදිහත් වෙලා රට ස්ථාවර කරන්න රටේ නැවත ගිනි අවුලන එක නතර කරන්න කටයුතු කරන්න. හැබැයි අපි පැහැදිලිවම අපි දකුණ ගිනි තියන්නේ නැහැ. අපි ජාතිවාදීන් නෙමෙයි. අපි දැන් ඊයේ පෙරේදා මහවිරු සමරුන් తీරුවා 30 ගානක්ද 40 ගානක්ද? අපි හැබැයි කියන්නේ නැහැ අන්න කොටි ඇවිල්ලා කියලා. අපි ඒ වගේ ජාතිවාදීන් නෙමෙයි කතා නැක තුනේ. දැන් මේ වෙලාවේ අපි සතුට වෙනවා මේ මාසය ඇතුළත මහවිරු සමරුව ආවේ ගැන. මොකද අපි ආණ්ඩුවක් තියෙනලා මේ මහවිරු සමරුව ආනම් මෙලා හද දකුණ ගිනි තියලා. අද ගම්මන්පිල්ල වීරවංශලා ඔය ඉන්න නඩේ මෙලහට දකුණ ගිනි දිලා අන්න කොටි උතුරේ මේ සමරනවා කියලා. හැබැයි අපි එක මන්ත්‍රීවරයෙක් අපි වගකීමෙන් කටයුතු කරා. අපි ආණ්ඩු පක්ෂයේද විපක්ෂයේද කොහේ හිටියද කියලා නැහැ. අපි ජාතිවාදී ගිනි දළු කවදාවත් මේ රටේ දැල්වලා නැහැ. ඒ නිසා මේ தত্ত্বය අපිට රටට පැහැදිලි කරන්න ඕන. මොකද්ද මේ පොලිස් නිලධාරීන් දෙදෙනෙක් T56 ගිනියාවකින් මරලා තියෙන්නේ? මේ සඳහා පරීක්ෂණ පවත්වන්න ඕන. ඒ නිසා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උපසභාපතිවරයා විදිහට තාමත් කටයුතු කරන කරුණා අම්මාන් මන් දන්නේ නැහැ මහින්ද පිලේද මෛත්‍රී පිලේද කියලා. මොන පිලේ හිටියත් මේ තර්ජනය කරලා තියෙන්නේ මම කරුණා අම්මාන් මම මඩ කලපුවේ කරුණා 2004ට මම කලින් හිටපු කරුණා ආයේ නැගිටින්න හදනවද කියලා ප්‍රශ්නයක් තියෙනවා මේ 2018දී මේ මාසය ඇතුළත. ඒ නිසා මේ ජාතිවාදී ගිනියා දාලා තියපු වීරවංශලාට ගම්මන්පිල්ලට කියනවා පුළුවන් නම් ආයෙලා ප්‍රකාශයක් කරන්න කියලා. පහුගිය කාලේ පොඩ්ඩක් ඇත්තම් ස්වාමින් වහන්සේලා බුරුදු පිටින් ඇවිල්ලා මේව ගැන කතා කරා. අද එක්කෙනෙක්වත් නැහැ කතා කරන්න. අද ඊයම්ම එක නැහැ කතා කරන්න. මෙයාද හැංගිලා ඉන්නේ. ඒ නිසා මේක මේ ඇත්ත தત્ත්වේ මේ මාසයක් ඇතුළත අපේ රටේ මිනිස්සුන්ට බුද්ධියට කතා කරන්න බුද්ධියට දාලා මේක අවබෝධ කරලා දුන්නු මෛත්‍රීපාල සිරිසේන මහත්තයාට අපි ස්තුතියෙන් දෙන්නුනා. මොකද අවුරුදු 3මාරක් අපිට විරුද්ධව නගපු බලවේග මේ මාසෙදී අපි කොතනද ඉන්නේ? කවුද සත්‍ය කතා කරන්නේ? කවුද සත්‍ය වෙනුවෙන් පෙනී සිටින්නේ? කවුද හරි කියන එක අවබෝධ කරලා දෙන්න අවස්ථාව දුන්නා? ඒ නිසා තමයි අපි කියන්නේ මෛත්‍රීපාල සිරිසේන මහත්තයාට ස්තුතියවන්ත වෙනවා මේ වගේ தத்துவයක් ඇති කරලා රට තුල අපේ සත්‍ය මුහුණුවර අපේ සැබෑව අපේ සැබෑම ස්ථාවරය රටට අවබෝධ කරලා දෙන්න අවස්ථාව උදා කරලා දීම සම්බන්ධව බොහොම
ස්තුතියි. මම මේක අතිගෞරව ජනාධිපති දැනුවත් කරන්න ඒ වගේම ආරක්ෂක ලේකම්වරයලත් කියන්නේ ඒ සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් කරන්න කියලා. ගරු සුමන්ජිරන් මහත්මයා.
Thank you, Mr. Speaker, for the opportunity given to speak a few words at this time. I would like to second the proposal made by Honorable Narin Bandara Jayamaha just now with regard to the situation that has arisen since 26th of October. Karuna Amman came out from the cold, as it were, and started speaking just after the 26th of October. There were many statements that he made. And unfortunately, this incident happened at early hours this morning. Four policemen were shot at. Two have succumbed to their injuries. And we also, from the information that we ourselves have serious suspicions over these persons who were rejuvenated after the events of 26th of October last month. Similarly, another person also seems emboldened now. The EPDP cadres have suddenly come out of the woodwork in Jaffna, and there was an attack last week, not on our party but on another party members of a Pradeshya Sabha by the EPDP cadres. And somebody who calls himself a minister now is going round saying, "I have returned. I have returned," using famous screen dialogue from a cinema in Tamil. He goes round saying, "I have returned." That is to terrorize the people. So I would urge the speaker to take appropriate action in this regard. With regard to the motion before the House, this is an occasion when I think perhaps for the very first time Parliament is actually exercising the total control that it is supposed to have over the public finances of the country. It has always been there, and we have spoken about it, but this is perhaps the first time that that is being put into action. We have seen this happening in other countries. When a budget is stalled, government shut down, etc. This is somewhat similar. When the Constitution says that Parliament has total control over public finance, it must be something tangible. It must be something that something of a power that the Parliament must be able to exercise. And yesterday's and today's motions before the House are exercising a little of those powers, bringing to the notice of those responsible and to the country of what the Parliament can do. And if they don't heed what the Parliament is doing as a token of a reminder, then the Parliament can actually shut down government. And I want to urge the persons responsible, particularly His Excellency, the President, and others who still claim illegally to be Prime Minister, Minister, State Ministers, Deputy Ministers, etc., that they must stop that they must give that up. There are people who have repeatedly in this house talked about the supremacy of parliament. Many of them have ad nauseam talked about this. And here is the test. This house has very clearly, not once, not twice, not three times, now almost on a daily basis, demonstrated that there is no government. I would also urge Mr. Speaker, you to take appropriate steps with regard to how the media is treating this. Even after your pronouncement from the chair on the 15th of November, that due to the passage of the motion the previous day, that there is no prime minister, that there are no ministers, no cabinet, still the newspapers and other media are describing various people as the prime minister, ministers, etc. I'm glad the honorable member here raised the issue of the parliament website that still to date identifies honorable Mahinda Rajapaksa as the prime minister. I mean, if the parliament does not respect what the parliament has done, then it is impossible to call others to account. So I urge you, sir, to take immediate steps with regard to putting the parliament website right, and also instruct those responsible for various private media, even the state media, because this is a breach of the privilege of parliament. Whether a vote of no confidence is adopted or not is decided in the parliament and nowhere else. About 10 days ago or 12 days ago, when we met with His Excellency the President, I said this even to him, that it is a speaker who has to be satisfied as to whether a particular motion was carried in parliament or not, not the president. A no confidence motion is passed in parliament, not in the presidential secretariat. It's in parliament. The constitution has given different powers to different organs of government, and it has appointed certain other organs to be a check and balance of the powers exercised by the other organs. And certainly the parliament has the power to exercise, to be a check and balance on the powers exercised by the executive. And to that extent, where it is clearly stated that when a vote of no confidence is passed on the government, the cabinet stands dissolved. That is what the supreme law of the country says. That happens by operation of law. No one else needs to be satisfied that the motion has been carried or not, whether it's a voice vote or an electronic vote or a vote by name. That's an act and deed of the parliament. And the moment that happens by operation of law, cabinet stands dissolved. Those are the words that are used. And this must be given effect. We can't allow various people in this country to willy-nilly violate the constitution in this way. They are violating the constitution that they have sworn to uphold and defend. So these are the follow-up steps, the motion that was carried in this house yesterday and the motion now before the house. These are the follow-up steps of what the parliament can do. If what the parliament has done well within what has been the powers that have been given to it have been exercised and is not being recognized by others, then the parliament can then follow up with these resolutions. I also wish to say a few words in Tamil with regard to the TNA's position that was explained to the country yesterday by means of a letter to His Excellency the President. நேற்றைய தினம் அதிமேதகு ஜனாதிபதி அவர்களுக்கு தமிழ் தேசிய கூட்டமைப்பினாலே நாங்கள் ஒரு கடிதம் ஒன்றை எழுதி அனுப்பியிருக்கிறோம். அது பகிரங்கப்படுத்தப்பட்டிருக்கிறது. தமிழ் தேசிய கூட்டமைப்பைச் சேர்ந்த 14 பாராளுமன்ற உறுப்பினர்களும் சேர்ந்து கையொப்பமிட்டு அந்த கடிதத்தை அனுப்பியிருக்கிறோம். 26 தேதி அக்டோபர் மாதம் ஜனாதிபதி அவர்கள் எடுத்த சில நடவடிக்கைகள் சம்பந்தமாக ஏற்கனவே தமிழ் தேசிய கூட்டமைப்பு எங்களுடைய கொள்கை நிலைப்பாட்டை தெளிவுபடுத்தியிருக்கிறோம். அது நடந்த சில நாட்களுக்குள்ளே தமிழ் தேசிய கூட்டமைப்பினுடைய உறுப்பு கட்சிகள் தலைவர்கள் சேர்ந்து பாராளுமன்ற குழுவினரும் சேர்ந்து உரையாடிய பிறகு ஒரு அறிக்கையாக நாங்கள் வெளியிட்டிருந்தோம். அதிலே திட்ட தெளிவாக ஜனாதிபதியினாலே அக்டோபர் 26 தேதி எடுக்கப்பட்ட நடவடிக்கைகள் அரசியலமைப்பு சட்டத்துக்கு விரோதமானது என்றும் சட்ட விரோதமானவை என்றும் நாங்கள் சொல்லியிருக்கிறோம். அந்த நிலைப்பாடு பகிரங்கமாக அறிவிக்கப்பட்டிருக்கிறது. அந்த நிலைப்பாட்டிலே இருந்து நாங்கள் மாறவில்லை. அதைத் தொடர்ந்து பாராளுமன்ற அமர்வுகளை தடுத்து ஜனாதிபதி நடவடிக்கை எடுத்திருந்தார். அதையும் தொடர்ந்து 14 தேதி நவம்பர் மாதம் பாராளுமன்றத்தை திரும்ப கூடுமாறு அழைத்துவிட்டு இடையிலே நவம்பர் 9 தேதி பாராளுமன்றத்தை கலைத்து உத்தரவிட்டிருந்தார். அதற்கெதிராக நாங்கள் நீதிமன்றத்துக்கு போனோம். முதலாவது மனுவாக எதிர்க்கட்சி தலைவர்களுடைய மனுதான் நீதிமன்றத்தில் சமர்ப்பிக்கப்பட்டது. மற்ற கட்சிகளும் சேர்ந்து நீதிமன்றத்தை நாடினோம். இல்லாத ஒரு அதிகாரத்தை, அரசியலமைப்பு சட்டத்திலே அவருக்கு இல்லாமல் இருக்கிற ஒரு அதிகாரத்தை அவர் உபயோகிப்பதாக செய்த அந்த கட்டளையை உயர்நீதிமன்றம் தற்போது தற்காலிகமாக இடைநிறுத்தி இருக்கிறது. நாங்கள் எடுத்த அந்த நடவடிக்கையின் காரணமாகத்தான் இன்று பாராளுமன்றம் கூடுகிறது. 14 தேதி பாராளுமன்றம் கூடியதாக இருந்தது. 15 தேதி கூடியதாக இருந்தது. 16 தேதி கூடியதாக இருந்தது. 19 தேதி நாங்கள் கூடினோம். ஆகவே இன்றைக்கு பாராளுமன்றம் இயங்குவதாக இருந்தால் உயர்நீதிமன்றத்திலே அந்த மனுக்களை சமர்ப்பித்து வாதாடி அந்த இடைக்கால உத்தரவை பெற்றதன் காரணமாகத்தான் இன்றைக்கு பாராளுமன்றம் பிரதிநிதித்துவ ஜனநாயகம், ரெப்ரசன்டேட்டிவ் டெமோக்ரஸி, பிரதிநிதித்துவ ஜனநாயகம் நாட்டிலே இன்றைக்கு இருக்கிறது. அந்த நடவடிக்கைகளையும் நாங்கள் எடுத்திருந்தோம். அரசியல் அமைப்பு மீறப்படுவதென்பது மிகவும் பாரதூரமான ஒரு விடயம். இது சம்பந்தமாக தமிழ் மக்கள் மத்தியிலே அரசியல் செய்கிற சில நபர்கள் தவறான கருத்துக்கள் பலவற்றை இன்றைக்கு பரப்பி வருகிறார்கள். ஆகையினாலே இந்த விளக்கத்தை கொடுக்க வேண்டிய ஒரு அவசியம் ஏற்பட்டிருக்கிறது. நாங்கள் நீண்டகால தமிழ் தேசிய பிரச்சினைக்கு தீர்வாக நோக்குவது அரசியலமைப்பின் மூலமாக, ஒரு புதிய அரசியலமைப்பின் மூலமாக. அரசியலமைப்பிலே செய்யப்படுகிற இணக்கப்பாடுகளின் மூலமாகத்தான் தமிழ் தேசிய பிரச்சினைக்கு ஒரு நிரந்தர தீர்வு ஏற்பட முடியும் என்று நாங்கள் பணியாற்றுகிறோம். அப்படியாக ஒரு அரசியலமைப்பின் மூலமாக ஒரு தீர்வு ஏற்படுவதாக இருந்தால் அந்த அரசியல் அமைப்பினுடைய சொல்லப்பட்டவைகள் கடைபிடிக்கப்பட வேண்டும். அது மீறப்படக்கூடாது. ஒரு நாட்டினுடைய அரசியலமைப்பு எவர் விரும்பியவாறு மீறிக்கொண்டே இருக்கலாம் என்று சொன்னால் நாங்கள் எதிர்பார்க்கிற அரசியல் தீர்விலேயும் எந்த விதமான அர்த்தமும் இல்லாமல் போய்விடும். ஆகவே இது முழு நாட்டுக்கும் பொருந்துவதாக இருந்தாலும், முழு நாட்டுக்கும் நன்மையானதை நாங்கள் இன்றைக்கு செய்து கொண்டிருந்தாலும், விசேடமாக தமிழ் மக்கள் அவதானிக்க வேண்டிய ஒரு பகுதி இதில் இருக்கிறது. அரசியலமைப்பு மீறப்படுவதை நாங்கள் அனுமதித்து கொண்டிருந்தால் எங்களுடைய நீண்டகால அரசியல் தீர்வுக்கும் அது பங்கம் விளைவிக்கும். இது எங்களுக்கு தெளிவாக தெரிந்திருக்க வேண்டும். அரசியலமைப்பு மீறப்படக்கூடாது என்பதற்காக மற்ற கட்சிகளோடு இணைந்து நாங்கள் நடவடிக்கைகள் எடுத்திருக்கிறோம். நாங்கள் நேற்றைக்கு ஜனாதிபதிக்கு அனுப்பி வைத்திருக்கிற கடிதத்திலே இந்த நிலைப்பாட்டை தெளிவாக சொல்லியிருக்கிறோம். அக்டோபர் 26 தேதிக்கு முன்னதான நிலைக்கு ஆட்சி மாற்றப்பட வேண்டும். இது நேற்றைக்கு எடுத்த தீர்மானம் அல்ல, இது இந்த சம்பவங்கள் நடந்த உடனேயே நாங்கள் எடுத்த தீர்மானம். 26 தேதி ஜனாதிபதியுடைய நடவடிக்கைகள் சட்டவிரோதமானவை, அரசியலமைப்பு சட்டத்துக்கு முரண்பாடானவை என்ற தீர்மானத்தை நாங்கள் ஏற்கனவே எடுத்திருக்கிறோம். அது அப்படியாக இருக்குமாக இருந்தால் அதற்கு முன்னதான நிலைக்கு ஆட்சி மாற்றப்பட வேண்டும் என்று நாங்கள் சொல்லியிருக்கிறோம். அல்லது பாராளுமன்றத்திலே 2 தடவைகள் நம்பிக்கையில்லா பிரேரணை நிறைவேற்றப்பட்டிருக்கிற காரணத்தினாலே இன்றைக்கு பிரதம மந்திரி இல்லை, நாட்டிலே அமைச்சரவை என்று ஒன்று இல்லை, ஒரு அரசாங்கம் இல்லை. 1 காலமாக ஜனாதிபதி பிரதமராக நியமித்த ஒருவர் இந்த சபைக்குள்ளே வந்து தன்னுடைய பெரும்பான்மையை நிரூபிக்க முடியாமல் இருக்கிறார், அதனாலே வராமலே இருக்கிறார். அப்படியான சூழ்நிலையிலே நாட்டினுடைய பெருநன்மையை கருதி இனிமேலும் நாங்கள் பேசாமல் இருக்கக்கூடாது என்று அந்த கடிதத்திலே நாங்கள் சொல்லியிருக்கிறோம். 1 காலத்துக்கு மேல் பிரதம மந்திரியாக நியமிக்கப்பட்டவருக்கு பெரும்பான்மையை நிரூபிக்க முடியாமல் இருக்கிற காரணத்தினாலும், நம்பிக்கையில்லா பிரேரணைகள் நிறைவேற்றப்பட்டிருக்கிற காரணத்தினாலும், நாட்டிலே பிரதம மந்திரி அமைச்சரவை அரசாங்கம் இல்லாமல் இருக்கிற காரணத்தினாலும், இந்த நிலைமை நீடிக்கக்கூடாது என்ப காரணத்தினாலும் நாங்கள் அந்த கடிதத்தை எழுதியிருக்கிறோம். 26 தேதி அக்டோபருக்கு முன்னதான நிலைக்கு மாற்றப்பட வேண்டும். அதற்கு முன்னதாக இருந்த நிலைப்பாடு என்ன? ஐக்கிய தேசிய முன்னணி தலைமையிலான ஒரு அரசாங்கம் இருந்தது. ஐக்கிய தேசிய முன்னணி தலைமையிலான ஒரு அரசாங்கம் இருந்தது, அந்த நிலைக்கு மாற்றப்பட வேண்டும். அல்லது ஐக்கிய தேசிய முன்னணி பிரதமராக ஒருவரை முன்மொழிந்தால் அவர் பாராளுமன்றத்தினுடைய பெரும்பான்மை நம்பிக்கையை பெறக்கூடியவராக இருந்தால் அவரை பிரதமராக நியமிக்க வேண்டும். இவற்றுக்கு எங்களுடைய ஆதரவை கொடுப்போம் என்று சொல்லியிருக்கிறோம். இந்த செய்கைகளுக்கு எங்களுடைய ஆதரவை கொடுப்போம் என்று சொன்னது, அப்படியான ஒரு ஐக்கிய தேசிய முன்னணி அரசாங்கத்திலே நாங்கள் சேருகிறோம் என்ற அர்த்தம் அல்ல. சில இடங்களிலே தவறான ஒரு பிரச்சாரம் செய்யப்படுகிறது. அப்படியான ஒரு அரசாங்கத்தை அமைப்பதற்கான ஆதரவு என்று கூட சொல்ல முடியாது. இருக்கிற சூழ்நிலையிலே நாட்டினுடைய நன்மை கருதி நியமிக்க ஜனாதிபதியாலே நியமிக்கப்பட்டவர் தன்னாலே பெரும்பான்மையை நிரூபிக்க முடியாமல் இருக்கிற தருணத்திலே அவருக்கு எதிராக பாராளுமன்றத்திலே 1-2 தடவைகள் நம்பிக்கையில்லா பிரேரணை நிறைவேற்றி இருக்கிற தருணத்திலே அதற்கு முன்னதான நிலையிலே ஐக்கிய தேசிய முன்னணி அரசாங்கம் ஒன்றை அமையுங்கள், பாராளுமன்றத்திலே பெரும்பான்மை பலத்தை காட்டக்கூடிய ஒருவரை ஐக்கிய தேசிய முன்னணியினுடைய நியமிக்கப்படுகிற ஒருவரை நியமியுங்கள், அந்த செய்கைகளுக்கு அந்த செயற்பாட்டுக்கு நாங்கள் ஆதரவளிப்போம் என்று சொல்லியிருக்கிறோம். நாட்டினுடைய ஸ்திரத்தன்மையை, நாட்டிலே இருக்கிற குழப்ப நிலை மாற வேண்டும் என்பதற்காக பொறுப்பான பிரதான எதிர்க்கட்சியாக நாங்கள் எடுத்திருக்கிற நடவடிக்கை இது. இதை என்ன விதமாக பலர் விமர்சித்தாலும் இதுதான் எங்களுடைய நிலைப்பாடு. அந்த நிலைப்பாட்டை நான் இந்த சபையிலே பதிவு செய்ய வேண்டிய அவசியமாக இருக்கிறது. என்னுடைய நண்பர்கள் சிலர் கேட்டுக்கொண்டதன் காரணமாக இதிலே சிலவற்றை மட்டும் மிக சுருக்கமாக சிங்கள மொழியிலேயும் நான் சொல்ல தலைப்படுகிறேன். ஈய தினதி அப்பி ஜனாதிபதி துமாட்ட லியூமா கேவ்வா எத்தனதி தமிழ ஜாதிக சந்தானிய அக்டோபர் விசி ஹயவனிதாட்ட இசெல்லா திமுனு தத்வேட்ட ஆண்டுவாக் கென்ன காண்டோனே கீழ அப்பே மத்தே அப்பி எழுதுறவு கரலாம் தியண்ணே ஈட்ட ஹேத்துவத்தமாய் அக்டோபர் விசி ஹயவனிதா அதிகர ஜனாதிபதி துமா விசின் கரப்பு கிரியாவளிய சம்பூர்ணம நீதி விரோதி ஆண்டுகிற விவசாயம் பட்டஹனி கேள அப்பி தனட்டமத் அப்பே ஸ்தாவரே எழுதுறவு கரலாம் தியணும். யுஎன்எஃப் நொமினி எக்கனிக் பிரைம் அக்ரமே தூரேட்ட பத்கரண்ட கேலாத் ஏ கிரியாவளிட்ட அப்பே சகே தினவாத் கேலாத் அப்பி ஏ லியூமெங் சந்தான் கரலாத் என்னே ஏகே அதஹாஸ் பண்ணே யுஎன்எஃப் ஆண்டுவட்ட அப்பி எக்கத்து வேணவா கேன எக்கக் நமே அப்பி எக்கத்து வேலா ஏ ஆண்டுவ ஹதனவா கேன எக்கக் நமே දැන් රටේ තියෙන මේ අස්ථාවර තත්වය වෙනස් කරන්නටත් රට වෙනුවෙන් මේක ජනාධිපතිතුමා කරන්න ඕනේ. ඒ ක්‍රියාවලියට අපි සහය දෙනවා කියලා අපි කියලා තියන්නේ. දැනටමත් මේ 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 අස්ථාවර තත්වයට හේතුව එතුමා විසින් ඔක්තෝබර් 26 වෙනිදා ගත්ත පියවර. ඒ නිසා ඒක නැවත ඒ ඒ දිනට ඉස්සෙල්ලා තිබුණු තත්වයට මාරු කරන්න කියලා තමයි අපි කියලා තියන්නේ. රට වෙනුවෙන් අපි ගත් තීරණය මේක මේක කවුරුත් හරි ආකාරයට දැනගන්න ඕනේ. ස්තුතියි.